ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු සුජීව දිසානායක මන්ත්‍රීතුමා මූලාසනයේ සඳහා පැමිණෙනවා ඇති.
මන්ත්‍රීතුමා කතා කරගෙන
බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ලංකාවේ ආර්ථිකය විශාල පිම්මකට ගෙන යන්නට සුදුසු වන ආකාරයට නිර්මාණය කළ ව්‍යාපෘතියක් හා සම්බන්ධ පනත් කෙටුම්පතක්. මේක ඉතාම වැදගත්. ආර්ථිකය ශීඝ්‍රයෙන් ඉහළට ගෙන යාම සඳහා ඉනිසයි පිළිබඳව අදහස් දැක්වීමට ලැබීමත් වාග්යක් කොට සලකනවා. ලංකාවේ ආර්ථිකයට අලුත් පියවරවල් තබන්න ඉඳලා හිටලා ඉතිහාසය තුළ පෝට් සිටිය කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කරපු වෙලාවේදී ඒ පිළිබඳව විවිධ චෝදනා කරපු, කළුගල් ප්‍රමාණය ගණන් කරපු, ඒ අතරතුර ඒ ආයෝජනය පිළිබඳව හැකිතාක් දුර්මත සමාජගත කරපු දේශපාලන ව්‍යාපාරයක්, ඒ ව්‍යාපාරය තුළ පවතින හොඳ ලක්ෂණ ටික කියන වෙලාවේ අපිට අහගෙන ඉන්න ලැබීමත් සතුටක් විදියට සලකන. ඒ වගේම රටේ ජනතාවත් දැනගන්න ඕනේ තමන් විසින් දැරූ ස්ථාවරය කොයිතරම් වැරදීද කියලා රට ඇතුලේ තමන් විසින්ම ප්‍රදර්ශනය කරන දැවැන්තම දේශපාලන සහ එකම දේශපාලන ව්‍යාපාරයේ තමයි ජවිපේ. අවුරුදු 40ක් තිස්සේ තමන් දැරූ සෑම ස්ථාවරයක්ම රජය ගත්ත වෙලේ ඉඳන් කඩමින් කලින් ස්ථාවරයේ වැරදි කියලා මේ රටේ මහ ජනතාවට ඔප්පු කරමින් ඉන්නවා. මේක තමයි ඉතිහාසය තුළ අපේ රට ලැබපු කනගාටු දායකම කතාව. මේක ඔබ තේරුම් ගත්තා නම් ඊට කලින් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න තිබුණා. මේක ආරම්භ කිරීමේදී පටන් මොන ගැටලුව ආවත් දැන් ඒක ලංකාව ඇතුලේ ලංකාවත් එක්ක සම්බන්ධ කොටසක්. එhmenan අපි දැන් මේක කොහොමද ලංකාවේ ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගෙන මේකෙන් ලංකාවට වාසි ගන්න කියන එක තමයි නිරන්තරයෙන්ම සෙවිය යුත්තේ. පෝචිරි ව්‍යාපෘතිය පළමුව චීනයට සින්නක් කරව තිබෙන වෙලාවක 2015 ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස් මැතිතුමා ඇතුළු පාට්ලි චම්පික වගේ ඇමතිවරු එකතු වෙලා මේ ව්‍යාපෘතිය ලංකාවට අරගෙන ඒක 99 අවුරුදු බදුවලට ලබා දීලා ලංකාවට ඒකට අයිතියක් ලබා ගැනීමට කටයුතු කිරීමත් අපි මේ වෙලාවේදී අගය කරන්න ඕනේ. ආයෝජන හා සම්බන්ධව ලංකාවේ අයිතිය පැත්තට මේක ගැනීම. ඒ වගේම තමයි මේ පෝට් සිටිය ජාතික ආර්ථිකයට සම්බන්ධ කරන්න පුළුවන් මූලික ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ආයෝජන. තවමත් මේ 2017 විතර ඉඳලා 2025 වෙද්දී අවුරුදු 8ක් විතර ගෙවුණත් ලංකාව බලාපොරොත්තු වන මට්ටමේ විශාල විදේශීය ආයෝජන අපේ රටට නොඑන්නේ ඇයි කියන ප්‍රශ්නය තමයි අපි නිරන්තරයෙන්ම සාකච්ඡා කිරීමට සහ අවධානයට යොමු කළ යුත්තේ. දැන් මේ කොමිෂන් සභාවකින් අපි බලාපොරොත්තු විය යුතු දේ තමයි මේ ආයෝජන පැමිණීමේදී පවතින අඩුපාඩු අවම කරගන්න එක. මේ විදියට පනත් කැටුම්පත් දිගින් දිගටම ඉදිරිපත් කළත් ඒ පනත් කැටුම්පත් වලින් මේ ආයෝජන වර්ධනයක් වෙන්නේ නැත්නම්, මේ පනත් කැටුම්පත් ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව යලි යලිත් සලකා බලන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුවකට තියෙන වගකීමක් මේ පනත් කැටුම්පත් හරහා ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන දේ තමයි මූලික වශයෙන් වේගවත් විදේශීය ආයෝජන ලංකාව ඇතුළට ගෙන්වා ගැනීම. එමනම් මේ වෙලාවේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම හැර මෙතන ඒ ව්‍යාපාරයේ කළොත් මෙහෙමයි, එහා පැත්තේ කළොත් මෙහෙමයි කියලා වගේ හිතලා මේක කරන්න ගියොත් කවදාවත් ආයෝජන ගෙන්න ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නය තමයි ඇයි මේකට ආයෝජන එන්නේ නැත්තේ කියන කාරණාව පිළිබඳව අපි හොයා බලපුවාම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ පෝට් සිටියට ආයෝජකයෝ එනවා. මේ එන ආයෝජකයෝ ඒ පෝට් සිටියේ බිම්කඩක් ගන්න ගියොත් ඒ පෝට් සිටියේ කලමනාකාරීත්වය එක එක ආයෝජකයන්, මේක බරපතල කතාවක්, එක එක ආයෝජකයට රටේ අනුව, රටේ නම අනුව ආයෝජකයට එකම බිම්කඩ සඳහා එකිනෙකට වෙනස් මුදල් කියනවා. එතකොට ආයෝජකයන් අධෛර්යමත් වෙනවා. ප්‍රධාන ප්‍රශ්නයක් මේක. ඒ නිසා මේ කොමිෂන් සභාව නිර්මාණය කරලා මේක වෙනස්කම් වලින් අනිවාර්යයෙන්ම මේ පාලන අධිකාරිය, එමත් නැත්නම් මේක පාලනය කරන කණ්ඩායම ඇයි මේම කරන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුවට සොයා බැලීමේ වගකීමක් තියෙනවා. ඒක නොකළොත් අපි බලාපොරොත්තු වන ආයෝජන එන්නේ නැහැ. දැනට මේ කලමනාකාරීත්වයේ ක්‍රියාත්මක වෙන්නේ ආයෝජන ආකර්ෂණය කිරීම වෙනුවට රියල් එස්ටේට් වැඩ වගේ, කියන්නේ මේ ඉඩම් ටික විකුණා ගන්න වැඩි මිලකට බලාපොරොත්තු වෙනවා. ඒ හැර ආයෝජකයන් ගෙන්වීම සඳහා විශේෂ ක්‍රියාවලීන් සිදු කරන්නේ නැහැ. ඊළඟ එක විශේෂ සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජකයන් මේ පෝට් සිටි ව්‍යාපෘතිය කරා ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. දෙවැනි එක තමයි ඉවෙන්ට්ස් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. තවමත් මේ ප්‍රදේශයේ විශාල ජන ජනාකීර්ණ තත්ත්වයක් නැති නිසා ලෝකයේ ප්‍රචලිත විවිධ සංචාරකයන් ඉලක්ක කරගත්ත ඉවෙන්ට්ස් වලට මේක යොමු කරන්න පුළුවන්. හැබැයි ඉවෙන්ට් එකකට මේක ගන්න ගියොත් එතනත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි යම් දින කිහිපයකට හෝ දිනකට මේ කොටසක් වෙන් කර ගන්න ගියොත් බිම් කොටසක් ඒකට ඉල්ලන මුදල නැත්තම් අය කරන මුදල විශාල අගයක්. ඒතර ඉවෙන්ට් එක කරන්න බලාපොරොත්තු වන අයට ඒ මුදල දරාගෙන කරන්න බෑ. එමනම් සංචාරක ආදායම වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙන රටක් නම් ඒ සංචාරකයන්ට ලංකාවට ඇවිල්ලා මේ ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙලා ඒක එන්ජොයි කරන්න ඕනේ නම් ඒ පිළිබඳව අවධානය ආණ්ඩුවේ යොමු කරන්නම වෙනවා. තවත් හේතුවක් තියෙනවා. පහුගිය කාලයේම ලංකාවට එන සංචාරකයන් එන්නේ අඩුවෙන් වියදම් කරන සංචාරකයන් බව අපි දන්නවා. මම මේක මීට කලිනුත් කියලා තියෙනවා. ඒ අඩුවෙන් වියදම් කරන අය ඇවිල්ලා ලොකු හෝටලයක නැවතිලා ලොකු මුදලක් දෙන්නේ නැහැ. ඒ අය බලන්නේ පුළුවන් තරම් මේ තමන් ඒ කාල සීමාව තුළ විවිධ වැඩවලට ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙන තමයි මේ අඩු වියදම් සංචාරකයන් බලන්නේ. එහෙමනම් අපි කළ යුතු දේ තමයි හෝටල් ඉදිකිරීම කියන කාරණාව වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් කරා යොමු කරවන විට අඩු මුදලක් වියදම් කරන සංචාරකයන් මේ ඉවෙන්ට්ස් වලට යොමු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉවෙන්ට්ස් වලට යොමු කරන්න ගියාම තියෙන ප්‍රධාන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ලෝකයේ සමහර ඉවෙන්ට්ස් ගත්තාම එක දිගට සතියක් යන ඉවෙන්ට්ස් තියෙනවා. සමහර ඒවා වගේ ගෝවා වගේ ප්‍රදේශවල ඉන්දියාවේ තියෙනවා දවස් 3-4 වගේ යන ඒවා. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ඒවා කරන්න බැහැ. ඒකට හේතුව ලංකාවේ පරිසර නීති ශේෂ්ඨාධිකරණයෙන් දුන්නු නීති තියෙනවා. රාත්‍රී 12න් පස්සේ මේ වගේ අධික ශබ්දයක නගන ක්‍රියාවලිය සිදු කරන්න බෑ කියලා අපි ඒකට එකඟ වෙනවා. නමුත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා පරිසර අමාත්‍යාංශයට, සංචාරක අමාත්‍යාංශයට, නීතිය හා ඒ කටයුතු කරන අමාත්‍යාංශවලට මේක එකතු වෙලා සාකච්ඡා කරලා අධිකරණයට මේ කරුණු අවධානය යොමු කරලා තෝරාගත්ත ප්‍රදේශවලවත්, ඒ කියන්නේ විශේෂයෙන්ම මේ පෝට් සිටිය ඇතුළේ මේ ඉවෙන්ට්ස් වලට රාත්‍රියේ මුළුල්ලේම මේ සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් ඉවෙන්ට්ස් පවත්වන්න, අඩු මුදලකට පවත්වන්න අවස්ථාව සලසලා දෙන්න කියලා ඒ ක්‍රමවලින් හැර පෝට් සිටිය හරහා ආදායම් උපයන්න ක්‍රමයක් නැහැ. දැන් ලංකාවෙත් ඉන්නවා සමහර මේ සංගීත ශාස්ත්‍රයේ ලෝකයේම පිළිගත් තරුණ කලාකරුවන්. ඒ අය ලෝකයේ තැන් තැන්වල ගිහිල්ලා ඔය වගේ සංගීත සම්දර්ශන අනමනම් පවත්වනවා. හැබැයි ලංකාවේ මේ වගේ දේවල් පවත්වන්න අවධානය යොමු කරන්නේ නැත්නම් එයාලාට මේ ඉවෙන්ට් එක සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. රාත්‍රී 12ට වගේ නවත්තන්න සිද්ධ වුණොත් ඊළඟ එක තමයි මේ මහනගර හා මේ සම්බන්ධ විශේෂඥයන් එක්ක මම කතා කරපු වෙලාවක ඒ අය කියපු තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ලංකාවට දැනට මුදල් ලෙවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් TT සිස්ටම් එක, අනිත් එක MT103 කියන සිස්ටම් එක. මේ ක්‍රමවලට අමතරව තව GPI වගේ සිස්ටම් එකක් ගෙනාවොත් විතරක් මුදල් සම්ප්‍රේෂණ පද්ධතිය සක්‍රීය වෙලා මූල්‍ය අබ් එකක් බවට මේක පත් කරගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවේ අවධානය ඒකට යොමු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි මේ වගේ වෙලාවක ඩිජිටයිසේෂන් සම්බන්ධයෙන් ඇමතුමක් ඉන්නවා. මේක ඉතාම හොඳින් සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න නම් ඩිජිටල් කරණේ සිද්ධ වෙන්න ඕනේ. නියෝජ්‍ය ඇමතුමක් ඉන්නවනේ, තාම ඉන්නවා නියෝජ්‍ය ඇමතුමා. ඇමතුමක් කැන්ටිමේ ඉන්නවා මම දැක්කා. ඒ නිසා ඇමතුමාටත් පුළුවන් ඕන නම් ඇවිල්ලා මේවට උත්තර දෙන්න. ඒ තමයි මේ තවමත් ටෙලිකොමියුනිකේෂන් මේ තමයි ටෙලිකොම් එක සම්බන්ධ ප්‍රාථමික ප්‍රශ්න තියෙනවා. දැන් අද උදේත් මේ වගේ ප්‍රශ්නයක් අපිටම වාර්තා වුණා. ඒ තමයි මේ ටෙලිකොම් ලයින් එක එපා කියලා ඩිස්කනෙක් කරන්න කියලා කිව්වට පස්සේ ලියුමක් දීලා ඩිස්කනෙක් කළාට බිල් හදන තැනට ඒ පණිවිඩය යන්නේ නැහැ. ඒ කියන්නේ ආයතනයේ ඇතුලේ අන්තර් සබඳතාවයක් නැහැ. හොරකම් කරන එක විතරක් නෙවෙයි, අමාත්‍යාංශය බාරගත්තම එහෙම වැඩ ටිකුත් තියනවා කරන්න. ඒ නිසා ඉස්සරලම ඉල්ලනවා ටෙලිකොම් එක ඇතුලේ අන්තර් සබඳතා ටික අලුත් කරලා මේ ඩිස්කනෙක් කරපුවාම බිල ලියන තැනට ඒක සම්බන්ධ කරන්න කියලා. ඊළඟ එක තමයි නියෝජ්‍ය ඇමතුමක් ඉන්න නිසා කලින් කියපු කතාවකට පොඩි කොටසකුත් අයිති වෙනවා. SLT මොබිටෙල් මොබයිල් ඇප් එක හදන්න ටෙන්ඩර් කැඳෙව්වානේ. ඒ කැඳවපු වෙලාව කැඳෙව්වේ මේ අවුරුද්දේ. මේ තියෙනවා කැඳවපු එකේ ලිපියක් මං ගාව. ඔමෝබියෝ කියලා ආයතනයක් ඒකට දාලා තියෙනවා ටෙන්ඩර් එකට. දැම්මානේ. ඊට පස්සේ හැබැයි මම මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ අයින් කරගෙන තියෙනවා. ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේරින් යුනියන් එකනුත් මට ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඩිජිටල් ත්‍රස්තවාදීන් දාලා වැඩේ කිව්වට මට අයින් කරගත්තේ ඇයි කියන එකයි, කලින් දැම්මේ ඇයි කියන එකයි උත්තර දෙන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඊට වඩා බරපතලයි. ඒ තමයි රජයේ ව්‍යාපාර කරනවට අපි එකඟ නැහැ. පුළුවන් තරම් අවම කරන්න ඕනි කියලා කියනවා. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම පිළිබඳව විනාඩියෙන් ඉවර කරනවා. පෞද්ගලීකරණය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. පාඩු ලැබනවා නම්. නමුත් කෘතිමව මේවා පාඩු කරන්න උත්සාහ කරනවා නම් එතනත් අරුබුදයක් තියෙනවා. ඒ තමයි මේ ඉංජිනේරු සංගමයේ විසින් මට ලියුමක් කියලා තියෙනවා මම ඒක සභාගත කරනවා ඉතාම සැලසුම් සහගතව ටෙලිකොම් ආයතනයේ ඉහළ නිලධාරීන් ලෙස ලෝකයේ විවිධ ආයතනවලට බඳවා ගන්නේ නැති නිලධාරීන්ව සැලසුම් සහගතව පත් කරලා මේ ආයතනය කඩාවැටෙන තත්වයට පත් කරලා ඊට පස්සේ පෞද්ගලීකරණය කිරීමේ සැලසුමක් මේ ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා කියන සාක්ෂි සහිත සටහන් වගේයක් එවලා තියෙනවා මම ඒක සභාගත කරනවා අවසාන වශයෙන් කිව්වොත් මේ ආණ්ඩුවේ දිගින් දිගටම කියන තියෙන්නේ අඩුපාඩු වැරදිම තමයි නොරොච්චෝලේ පිළිබඳවක් තියෙනවා මම මේක කලින් කිව්වා ගල්ලංගුරු ප්‍රශ්නයක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ කියලා එමෙතුමා කිව්වා හැබැයි දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා අද ඩීවී චානක මන්ත්‍රීතුමා කිව්ව නිසා මම ඒක කියන්න යන්නේ නැහැ තප්පර කිහිපයකින් මම මේක ඉවර කරනවා
අවසන් කරමු
ගිය අවුරුද්දේ තප්පර කිහිපයක් ඉවර කරාම ඊට වැඩගත් දෙයක් ගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ අර වඳුර පැනපු වෙලාවේ කරන් සප්ලයි එක නැති වුණා ඒ වෙලාවේ මේ විදුලි බලය අඛණ්ඩව පවත්වාගෙන යන්න සමතුලිත කරගන්න බැටරි පැක් ගේනවා කියලා කිව්වා මෙතන ඇමතුමා ඉන්නවා අවුරුද්දක් ළඟයි තවමත් මේ බැටරි පැක් එක හා සම්බන්ධ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලාද කරමින් යනවද ඒක පිළිබඳව අලුත් තත්ත්වයේ කුමක්ද කියලා කියන්න කියනවා මම එහෙම කියන්නේ මාර්තු මාසයේ වගේ වියලි කාලයක මේක සිද්ධ වුණොත් නැවත විදුලි බිඳ වැටීමක් වෙන්න පුළුවන් ආණ්ඩුවට ඒකට සූදානම් වෙන්න කියලා කියනවා හේතුව දිගින් දිගටම මාසයකට වාර කිහිපයක් අත්‍යරදි කරන ආණ්ඩුව ආයෙ අත්‍යරදි කළොත් ඒක රටේ ආර්ථිකයට බලපානවා එහෙමනම් ඒ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානයේ වගේම කැන්ටිමේ ඉන්න ඩිජිටල් ඇමතුමාටත් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මගේ යචන සල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි කාලය ලබා දුන්නට
ස්තුතිගරු මන්ත්‍රී මුනි